ආයුබෝවන් දුවේ පුතේ. දකුණුපළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙවනු ලබන රුහුණු රුසේවේ ගුවන්විදුලි නාලිකාව ඔස්සේ ප්‍රකාශය කර විකාශනය කෙරෙන රුහුණු ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන් සමගයි අප මේ එක්වන්නේ. අද ඔබට පාඩම ඉදිරිපත් කරන මම තංගල් අධ්‍යාපන කලාපයේ හිටපු බුද්ධ ධර්මයේ ගුරු උපදේශිකා වර්තමානයේ හිඳලී කණ්ඩුවේ විදුහලේ විදුහල්පති WMP දමයන්ති මහත්මියයි. දූල පුතලට මම අද ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 පන්තියේ පාඩමක්. ඊට කලින් මම ඔබට පුංචි සිදුවීමක් කියන්නම් දුවේ පුතේ. එක් කලෙක බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවසන අවස්ථාවක මනා පැහැපත් වූ පෙනුමකින් යුත් එක්තරා දේවතාවෙක් මධ්‍යම රාත්‍රියේ පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. අන්තෝ ජටා බහි ජටා ජටාය ජටීතා පජා. ඒ කියන්නේ දුවේ පුතේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඒ දේවතාවා ඇතුළතත් අවුල් පිටතත් අවුල් සත්ව ප්‍රජාව අවුලෙන් අවුලට පත්වලා ඉන්නෝ කවරකු විසින් මේ අවුල නිරඋල් කරන්නේද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේකට පිළිතුරක් සපයනවා. සීලේ පතිට්ටාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන්. ඒ කියන්නේ දුවේ පුතේ බුදුරජාණන් වහන්සේ දේශනා කර සිටින්නේ සීල සංවරයේ පිහිටලා සමාධිය හා ප්‍රඥාව වඩන බුද්ධිමත් වූ දක්ෂ වූ කෙලෙස් නසන වීරය ඇති විදර්ශනා ඥානයෙන් යුත් වූ තැනැත්තා මෙන්න මේ අවුල් නිරවුල් කරගන්නවයි කියලා. එතකොට දූලට පුතාලට තේරෙනෝනේ කොහොමද එහෙනම් සීල සංවරයේ පිහිටලා ප්‍රඥාව වඩන බුද්ධිමත් දක්ෂ කෙලෙස් තවන වීරය ඇති පුජ්‍යලයා තමයි මේ ගැටලුව නැත්නම් අවුල් නිරවුල් කරගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ මෙන්න මේ දේවතාවන්ට දේශනා කළ ගාථාව අනුව මේ අවුල් නිරවුල් කරගැනීමට නම් සසර ඉපදීම, මහලු වීම, ලෙඩවීම, මරණය ආදී දුක් වලින් එතර වෙන්න ඕන. එහෙමනම් දුවේ පුතේ ඒ දුක් වලින් එතර වෙන්න නම් නිවන් පසක් කරගන්න අවශ්‍යයි. ඒ කියන්නේ නිවන් අවබෝධ කරගත යුතුයි. දූල පුතාලා දන්නව ඇති බෞද්ධයාගේ අවසාන අරමුණ තමයි නිවන් අවබෝධ කර ගැනීම. එමනම් දුවේ පුතේ නිවන් අවබෝධ කර ගැනීමට මුලින්ම අපි සිල්වත් විය යුතුයි. සීලය කියන්නේ මොකද්ද දුවේ පුතේ? කාය වචනය දෙක සංවර කර ගැනීම. එමනම් මුලින්ම කායික වාචික සංවරය ඇති කරගත යුතුයි. මොකද කායික වාචික සංවරය ඇති කරගන්නවා කියන්නේ? ඒ කියන්නේ කයින් කරන වැරදි වලින් ඉවත් වෙලා කයින් යහපත් ක්‍රියාකාරකම් වල නිරත වෙන්න ඕනේ. වගේම වචනයෙන් කරන වැරදි වලින් වැළකීලා වචනයෙන් යහපත් ක්‍රියාකාරකම් වල නිරත වෙන්න ඕනේ. ඒ කියන්නේ නිවැරදි වචන භාවිතා කරන්න ඕන. දැන් දූල පුතාලා දන්නෝ කයින් සිදුවෙන වැරදි තුනක් තියෙනවා. ප්‍රාණඝාතය, අදත්තා දාණය, කාම මිත්‍යාචාරය කියලා. එමනම් දුවේ පුතේ සිල්වත් වීමේදී ප්‍රාණඝාතයෙන් වැළකීලා සතුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න ඕන. ඒ වගේම අදත්තා දාණයෙන්, ඒ කියන්නේ හොරකමෙන් වැළකීලා අන්සතු දේවල් ආරක්ෂා කරගත යුතුය. ඊළඟ කාම මිත්‍යාචාරය, වැරදි ජීවන ක්‍රමයෙන්, ඒ කියන්නේ කාම මිත්‍යාචාරයෙන් වැළකීලා සදාචාර සම්පන්න ජීවිතයක් ගත කළ යුතුය. ඒක තමයි කායික සංවරය. ඒ වගේම සිල්වත් වීමේදී වාචික සංවරයත් වැදගත්. වචනය සංවර කරගන්න ඕන. වචනය සංවර කරගත යුතුයි. කොහොමද? බොරුවක් නොකී ඇත්ත වචන, සත්‍ය වචන භාවිතා කිරීම. කේලමක් නොකිය අනුන් සමගි කරවන වචන භාවිතා කිරීම. හිස් වචන කතා නොකර අර්ථවත් වචන භාවිතා කිරීම. පරුස වචන කතා නොකර ප්‍රිය වචන කතා කිරීම. ඔන්න ඔය ආකාරයෙන් දුවේ පුතේ කය වචනය දෙක සංවර කරගෙන සිල්වත් වීම මුලින්ම කළ යුතුය. සිල්ලේ වැඩිය යුතුයි, සිල්වත් විය යුතුයි. ඊට පස්සේ දෙවනුව සමාධිය වඩන්න ඕන. ඒ කියන්නේ අපේ සිත තුළ තියෙන ඕනේ කෙලෙස් මොනවද? කෙලෙස් රාග, දේශ, මෝහ කියන මෙන්න මේ කෙලෙස් යටපත් කරන්න ඕන. මෙන්න මේ රාග, දේශ, මෝහ කියන කෙලෙස් යටපත් කිරීම සඳහා උපකාරී වෙන්නේ මොන භාවනාද කියලා දූල පුතාලා අහලත් ඇති. කොහොමත් එහෙම ඒ රාග, දේශ, මෝහ ආදී කෙලෙස් යටපත් කිරීමට ඉවහල් වෙන්නේ සමත භාවනාව. සමත භාවනාව වැඩිම තුලින් දුවේ පුතේ සිත පිරිසිදු වෙනවා, සිත සමාධිගත වෙනවා. හැබැයි ඉතින් ඒක කියන්නේ සිත එකඟ වෙනවා. එහෙම වුණාට ඒක తాවකාලික විතරයි. සමහර විටකදී අර කෙලෙස් යටපත් වෙලා නැවතත් ඉස්මතු වෙන්න පුළුවන්. සිත එකඟ බව නැති වෙන්න පුළුවන්. ඒ වගේම සමාධිය බිඳ වැටෙන්න පුළුවන්. එතකොට ඒ එහෙම වෙන්නේ සමත භාවනාව තුලින් සිදු වෙන්නේ කෙලෙස් යටපත් කිරීම පමණයි. කෙලෙස් මුලින්ම පුටා ගැනීම, ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම නැති කිරීමක් සිදු වෙන්නේ නැහැ සමත භාවනාව වැඩිම තුලින්. ඒ නිසා කෙලෙස් සම්පූර්ණයෙන් නැති කරගන්න නම් අපි සමාධිය වඩන්නාසේම සමාධිය පිහිටලා ප්‍රඥාවත් වැඩිය යුතුය. එතකොට සමත භාවනාව මගින් ඇති කරගෙන තියෙන අධ්‍යාත්මික දියුණුව මත පිහිටලා සසර දුකට හේතු වන රාග, ద్వේෂ, මෝහ ආදී කෙලෙස් සම්පූර්ණයෙන් නැති කරන්න අවශ්‍ය නුවණ ලබාගත යුතුය. ඒකට කියනවා අපි විපස්සනා ඥානය කියලා. එහෙමනම් විපස්සනා ඥානය කියන්නේ විපස්සනා භාවනාව අප විසින් වැඩි යුතුය. මොකටද ඒ භාවනාව වැඩි යුත්තේ? සංසාරගත දුකින් මිදීම සඳහා. විපස්සනා කියන එකට තව නමක් කියන විදර්ශනා කියලා. මේ වචන දෙකෙන්ම අදහස් වෙන්නේ දුවේ පුතේ යථාර්ථය මනානුවනේ. ඒ කියන්නේ විශේෂයෙන් දකින්නමයි කියන එක. ඒ කියන්නේ ඇත්ත ඇතිසැටියෙන් දැකීම. විශේෂේන පස්සතිති විපස්සනා කියලා කියන පාඨේ, ඒ පාඨේ අදහස තමයි විශේෂෙන් බලයි, විශේෂෙන් දකි කියන තේරුම. ඒතර විශේෂෙන් බලයි, විශේෂෙන් දකි කියන තේරුම ඇති නිසා කියනවා එකට විපස්සනා කියලා. ඒතර අපේ සිස්සතන් තුල කෙලස් තියෙනවයි කියලා අපි කිව්වනේ. එතකොට මෙන්න මේ කෙලස් කෙලස් පිළිබඳ ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්න ඕන. මොකද අපි පාට නැත්නම් වර්ණවත් කණ්ණාඩියක්, ඒ කියන්නේ උපැසිවලක් දමාගෙන ලෝකය දිහා බැලුවොතින් අපට ඒ ලෝකය පේන්නේ අන්නේ කණ්ණාඩියේ තියෙන වර්ණය අනුව තමයි. ඒ නිසා අපි කෙලෙස් සහිතව ලෝකය දිහා බැලුවොතින් අපි විකෘතියක් තමයි දකින්නේ. විපරිත වූ ලෝකය අපට පේනවා. ඒ කියන්නේ ඇත්ත ඇතිසැටියෙන් දකින්න සමත් වෙන්නේ නැහැ. මොකද අපි අර බලන දිහා අනුව, අපි කිව්වේ අර පාට කණ්ණාඩියක් දාගෙන ලෝකෙ දිහා බලනවා වගේ, අපි බලන දේ අනුව, බලන ආකාරය අනුව තමයි අපිට ලෝකයේ පිළිබඳව අවබෝධයක් ඇති වෙන්නේ. ඉතින් ඒ සඳහා එමනම් අපි උතුම් නුවණක්, විදසුන් නුවණක් වැඩි යුතුයි. එතකොට තමයි අපට විකෘතියකින් විපරිතයකින් තොරව ප්‍රකෘතියක් ලෙසම දැක පසක් කරගන්න නුවණ, ඒ කියන්නේ විදර්ශනා නුවණ ලබා ගන්න පුළුවන් වෙන්නේ. විදර්ශනා නුවණ ලබා ගන්න එක තමයි අපි විපස්සනා ඥාණය කියලා කියන්නේ. ඒ කියන්නේ විපස්සනා භාවනාව වැඩිම තුලින් තමයි ඒ නුවණ අපට ඇති වෙන්නේ. ඒතර දුවේ පුතේ ඇත්ත ඇතිසැටියෙන් දකින නුවණ බුදුදහමේ හඳුන්වලා තියෙනවා පඤ්ඤා කියලා. පඤ්ඤා කියලා හඳුන්වලා තියෙනවා. ප්‍රඥාව කියලා කියන්නේ පොතපතින් හෝ ගුරුවරුන්ගෙන් අපි ලබා ගන්න දැනුම නෙමෙයි. නොඑක ආකාරයෙන් හේතු සාධකව ඉදිරිපත් කිරීමක් නැත්නම් තර්ක විතර්ක කරලා ලබා ගන්න දැනුමකුත් නෙමෙයි. ඒ කියන්නේ ප්‍රඥාව කියලා කියන්නේ සියලු කෙලෙස් මුළුමනින්ම නැතිකොට ලබන නොබිඳෙන චිත්ත පාරිශුද්ධියට, ඒ කියන්නේ සිතේ පිරිසුදු බවට. ඒ කියන්නේ අපි ඒ තුලින් ඇත්ත ඇතිසැටියෙන් දැකීමට අපට පුළුවන් වෙනවා. එතකොට ඇත්ත සත්‍යින් දැකීම කියන්නේ සාමාන්‍ය දැකීමක් නොවේ, ඒක විශේෂ වූ දැකීමක්. ඒ කියන්නේ ප්‍රඥාවෙන් දැකීමක්. ලෝකෙ දිහා ඇත්ත ඇති සත්‍ය මේ ආකාරයේ කියලා ප්‍රඥාවෙන් දැකීම තමයි. එනිසා අපි කියනවා විපස්සනා භාවනාවට ප්‍රඥා භාවනාව කියලා. ඒ කියන්නේ විපස්සනා භාවනාව වැඩි වැඩිම තුලින් ලෝකේ ඇත්ත ඇති සැටියෙන් දකින්න. එනිසා විපස්සනා භාවනාවට ප්‍රඥා භාවනාව කියලා කියන දුවේ පුතේ. එතකොට සමත භාවනාව මගින් කුසල් සිතක් ඇති කරගන්න ඕන. ඒක අපි කිව්වනේ ස්ථිරසාර නැහැ. කියන්නේ తాවකාලිකයි. ඒක එතකොට මේ සමත භාවනාවෙන් වඩපු පුජ්‍යලයා සමාධියෙන් යුත් වෙලා ඊට පස්සේ ප්‍රඥාව වැඩිය යුතුය. එතකොට විදර්ශනා ඥානය කියන්නේ ඒක. කියන්නේ විශේෂයෙන් ලබාගත් දැක්මක්. ඒක ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කර ගැනීම. විශේෂ අවබෝධයක්. ලෝකේ යථා තත්ත්වය අවබෝධ යථාර්ථ අවබෝධය ලබා ගැනීම කියලා කියනවා. එතකොට විදර්ශනා වැඩිම තුලින් එනම් ලෝකේ යථාර්ථ තත්ත්වය හෙවත් ප්‍රඥාව අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. දුවේ පුතේ අපි දැන් ලෝකය සහ ජීවිතය දිහා බැලුවම අපට ආකාර දෙකකින් දකින්න පුළුවන්. ඒ ආකාර දෙක තමයි සම්මුති සත්‍ය අවබෝධය සහ පරමාර්ථ සත්‍ය අවබෝධය. එතකොට දුවේ පුතේ පරමාර්ථ සත්‍ය අවබෝධය කියලා කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දකින්න එක. සම්මුති සත්‍ය අවබෝධය කියලා කියන්නේ මිනිසා විසින් ඇති කරගත්ත එකඟතාවයක්. ඇති කරගත්ත සම්මුතියක්. උදාහරණයක් හැටියට අපි ගත්තොත් රතේ කියලා කියන්නේ මිනිසා විසින් ඇති කරගත්ත සම්මුතියක්. එතකොට රතේ කියලා කියන්නේ රතයක් ගත්තම මේකත් ඒ තනි ඒකකයක් නොවේ. ඒකේ තියෙන අංග කීපයක්. එන්ජිම තියෙනවා, සුක්කානම, කණ්ණාඩි, වීදුරු, ටයර්, ටියුබ් ආදී කොටස් වලින් යුක්තයි. එතකොට ඒ කොටස් වල එකතුවක් තමයි රතේ කියලා කියන්නේ. නැවත නැවතත් ගත්තොත් මේවා තව තවත් අණු කොටස් වලට බෙදන්න පුළුවන්. ඒ කියන්නේ ඒවා තව තියෙන තද ගතිය, ඊළඟ වැගිරෙන ගතිය, සෙලවෙන ගතිය, අපි හිතමු පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන ගතිත් මේ තුල දකින්න ලැබෙනවා. එතකොට මෙන්න මේ తত্ত্বය නියමාකාරයෙන් යථා తত্ত্বයෙන් අවබෝධ කර ගැනීම තමයි දුවේ පුතේ අපි කියන්නේ විපස්සනාව කියලා. ඒක පරමාර්ථ සත්‍ය අවබෝධය. අර අපි මුලින් කිව්වේ රතේ කියලා අපි දකින්නේ ඒක සම්මුති සත්‍ය අවබෝධය. මේකේ කොටස් පිළිබඳ මේ රතයක් කියන්නේ මෙන්න මේ කොටස් වල එකතුවක් තමයි කියලා අපි හරියටම අවබෝධ කරගන්න යථා තත්ත්වය අවබෝධ කරගන්නෙමට අපි කියනවා පරමාර්ථ සත්‍ය අවබෝධය කියලා. එතකොට දුවේ පුතේ මේ පරමාර්ථ සත්‍ය අවබෝධය ලබා ගන්න නම් විපස්සනා භාවනාව වැඩිය යුතුයි. එතකොට දුවේ පුතේ ඒ වගේ තමයි ලෝකය සහ සත්වයා කියලා කියන්නේ. අපි හිතමු සත්වයා කියලා මේ අපි කියන්නේ සම්මුතිය තමයි සත්වයා. හැබැයි ඉතින් මේක අපි පරමාර්ථ සත්‍ය අවබෝධය දැක්වෙතින් සත්වයා කියන්නේ ස්කන්ධ පහක එකතුවක්. අපි කියන පංචස්කන්ධය. පංචස්කන්ධයක එකතුවක් සත්වයා කියලා කියන්නේ. පංචස්කන්ධය තමයි දුවේ පුතේ රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය කියන එක. එතකොට දුවේ පුතේ රූපස්කන්ධය කියන්නේ රූපය. ඒ කියන්නේ අපේ ශරීරය නැත්තම් භෞතික සැකැස්ම. එතකොට අපේ ශරීරය සැකැස්ම තුල තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූත කොටස්. ඒ වගේම ඇසත් එක්ක සම්බන්ධ වෙන රූප, කනත් එක්ක සම්බන්ධ වෙන ශබ්ද, නාසයත් එක්ක සම්බන්ධ වෙනවා ගන්ධ සුවඳ, දිවත් එක්ක රස, සිරුරත් එක්ක නැත්නම් ශරීරයත් එක්ක ස්පර්ශ කියන ඒවා සම්බන්ධ වෙනවා. ඒ රූපස්කන්ධයේ ආකාර. ඊළඟට වේදනාස්කන්ධය කියන්නේ වේදනා. වේදනාව කියන්නේ පුතේ මේ විඳීම නැත්නම් විඳනය. විඳීම් වර්ග තුනයිනේ. සැප විඳීම නැත්නම් සැප වේදනා, දුක් විඳීම දුක් වේදනා කියනෝ මැදිහත් විඳීම නැත්නම් සුඛ වේදනා, දුක්ඛ වේදනා, මධ්‍යස්ථ වේදනා කියලා කියනෝ. එතකොට අපිට ඇස, කන, නාසය ආදී ඉඳුරන්ට අරමුණු වෙන දේවල් තියෙනවා. ඒ කියන්නේ ඇසට අරමුණු වෙන රූප, කනට අරමුණු වෙන ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, ශරීරයට ස්පර්ශ ආදී වශයෙන්. එතකොට අපි කියවනේ පුතේ මේ සැප වේදනා කියලා. එහෙනම් අපේ ඇහැට අපි හිතමු ඇහැට දකින රූපය කියලා. මෙන්න මේ ඇහැට දකින රූපය හොඳ අපි කැමති අපට ප්‍රියමනාප රූපයක් නම් අපේ ඇහැට දැක්කේ අපි ඒ රූපය පිළිබඳ ඇති කරගන්නේ වින්දනය තමයි සුඛ වේදනා. නැත්නම් සැප, ඒක අපට ඇහැට සැපයක්, සැප වේදනාවක්. අපි අකමැති අප්‍රිය කරන රූපයක් අපට දකින්න ලැබුණ නම් එතකොට අපට ඇති වෙන්නේ දුක් වේදනාවක්. අපි හිතමු අපට අපි කැමතිත් නැහැ අකමැතිත් නැහැ, ඒක මධ්‍යස්ථයි. ඒ වගේ වෙලාවකදී අපි කියනවන්නේ එක මැදිහත් විඳි මධ්‍යස්ථ වේදනා කියලා. ඔය ආකාරයේ ඇසට, කනට, නාසයට, දිව, ශරීරයේ කියන ඒවට අරමුණු වන දේවල් අනුව අපේ සිතට ඇතිවන සුඛ හෝ දුක්ඛ වේදනා වලට කියන වේදනා ස්කන්ධය කියලා. ඊළඟට පංචස්කන්ධයෙන් සංඥා ස්කන්ධය. සංඥා කියලා කියන්නේ සිත් තුළ උපදින සටහන්, නිමිති. රූපයක් දැන රූපයක් ගැන ඇතිවන සංඥාව. ඒකට කියනවා අපි රූප සංඥා. අපි හිතමු මෙන්න මේ ඒ රූපය මෙහෙමයි කියලා අපට ඇතිවෙන සංඥාව. ඊළඟට ශබ්ද, රස, ඒවට ඇතිවන සංඥා කියනවා සංඥා ස්කන්ධය කියලා. ඊළඟට සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ චේතනා, නැත්තම් රැස් කිරීම. මොනවද රැස් කරන්නේ? කුසල, අකුසල කර්මාදී කර්මාදී තමයි රැස් කරන්නේ. එතකොට කුසල කුසල කර්මය වශයෙන් හැඳින්වෙන දිගු කලක් නැවත නැවත කිරීමෙන් ප්‍රබලත්වයට පත්වෙන චේතනාව පෙරටු කරගත්ත කියා තමයි සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ. විඥාන ස්කන්ධය කියලා කියන්නේ අරමුණු දැන ගැනීම. ඒ කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියන් මගින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු ගැනීමක් සමග පහළ වෙන දැකීම, දැනීම. නැත්නම් ඒකට කියන චක්කු විඤ්ඤාන, සෝත විඤ්ඤාන, ඊළඟට ගාන විඤ්ඤාන, ජීවහා විඤ්ඤාන ආදී වශයෙන් මේ විඤ්ඤාණය හඳුන්වනවා. එතකොට දුවේ පුතේ ඔන්න අපි තේරුම් ගත්ත එහෙනම් සත්වය කියලා කියන්නේ ඔන්න පංචස්කන්ධයක එකතුවක් කියන එක. එතකොට එහෙමනම් පුජ්‍යලයා නැත්තම් සත්වයා, එහෙම නැත්තම් ලෝකය කියලා කියන්නේ මෙන්න මේ ස්කන්ධ වල එකතුවක්. එතකොට මේ ස්කන්ධ නිත්‍ය වශයෙන් තමයි අපි හිතන්නේ. අර අපි කලින් කිව්වේ අපි ලෝකය දිහා බලන්නේ කණ්ණාඩියක් දාගෙන, ඒ අනුව වර්ණය අනුව අපි දකිනවා කියලා. ඒ වගේ තමයි එහෙමනම් අපි පංචස්කන්ධය නිත්‍යයි කියලා දකිනවා. ඒ වගේම අනිත්‍ය කියලා දකින්නේ නැහැ, නිත්‍යයි කියලා දකිනවා. ඒ වගේම දුක් සහිතයි කියලා දකින්නෙත් නැහැ, නිත්‍යයි මේක සැපයි කියලා දකින්නේ. එතකොට මමය මාගේ කියලා අල්ලා ගන්න බලන මේ ශරීරය මමය මාගේ කියලා අපි ඒකනේ හැඩ කරගන්නේ. අපි ශරීරය ලස්සන කරගන්න, කොණ්ඩේ හැඩට තියාගන්න, සමහර අය කොණ්ඩේ පාට කරගන්නවා, ඊළඟට තවත් සමහර අය විවිධ ශරීරයේ විවිධාකාරයෙන් සලසනවා. එතකොට මේ පංචස්කන්ධය මමය මාගේ කියලා අල්ලා ගැනීම නිසා, ඒ කියන්නේ ස්කන්ධ පහ දකින සුභ කියලා හොඳ දේවල් හැටියට. එතකොට ඒක අපි හිතන ආකාරය, දකින ආකාරය. හැබැයි ඉතින් ඒක අපි සිතූ සම්මුතිය. අපි විදර්ශනාවෙන් විදර්ශනානු හිතනවා නම්, විදර්ශනා භාවනා වඩනවා නම් එහෙම දකින්නේ අපි මේ ස්කන්ධ පහ අනිත්‍ය වශයෙන් දකිනු. මේවා ශරීරේ කියන්නේ පංචස්කන්ධය අනිත්‍යයි. මේක ස්ථිරසාර නැහැ. අනිත්‍යතාවයේ හේතුවෙන් දුකයි ශරීරේ. එනම් මේ ශරීරයේ අපට අනිත්‍යය, අනිත්‍යතාවය නිසා දුකයි. ඒ වගේම ආත්ම වශයෙන් ගනිත් ස්ථිරසාර ආත්මයක් මේ තුල දකින්න ලැබෙන්නේ නැහැ. අන්න එහෙම තමයි යථා තත්ත්වබෝධය අපි විසින් ඇති කරගන්න ඕන. මේ ශරීරය අනිත්‍යයි, දුකයි, අනාත්මයි වශයෙන් දකින්න එකට අපි කියන යථා තත්ත්වබෝධය කියලා. එතකොට ත්‍රිලක්ෂණ ධර්මයන් ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරගන්න. එතකොට ඒක භාවනාව කියලා කියනවා. එතකොට ත්‍රිලක්ෂණ අනිත්‍යයි, දුකයි, අනාත්මයි වශයෙන් ත්‍රිලක්ෂණය තියෙනවා. මේ ත්‍රිලක්ෂණ භාවනාව වැඩිම තුලින් අපට සත්‍යතාවය අවබෝධ වෙනවා. එතකොට අපි මේ භාවනාවට කියනවා ත්‍රිලක්ෂණ භාවනාව කියලා. එතකොට දුවේ පුතේ සමත භාවනාව වැඩිම තුලින් සිත් එකඟ කරගත් සිත් ඇති අය මෙහෙම විදර්ශනා භාවනාව වැඩනවා. විදර්ශනා භාවනාව වැඩිම අනුව අපි තේරුම් ගන්නවා ත්‍රිලක්ෂණ අනිත්‍ය දුක අනාත්මයි කියලා කියන්නේ ත්‍රිලක්ෂණය අනුව මෙනෙහි කරන්න ඕන පංචස්කන්ධය රූපය අනිත්‍යයි දුකයි ආදී වශයෙන් හිතන්න ඕන රූපය අනිත්‍යයි ස්ථිර නැහැ සදාකාලික නැහැ බිඳ වැටෙන සුළුයි නැස්සෙන සුළුයි ඒ වගේම රූපය අනිත්‍ය නිසා දුක් සහිතයි සැපතක් කියලා දෙයක් නැහැ රූපය තුළින් දුකමයි උපදවන්නේ ඒ වගේම තමයි රූපය දුක් සහිත බැවින් ආත්ම වශයෙන් ගන්න බෑ අනාත්මය ආදී වශයෙන් හිතනවා මෙන්න මේ ආකාරයෙන් වේදනාව පිළිබඳත් වේදනා සංඥා සංස්කාර විඥාන කියන පංචස්කන්ධය කෙරේම ත්‍රිලක්ෂණය අනුව හිතල බලලා මෙනෙහි කරන අවබෝධ කරගන්න. එහෙම අවබෝධ කර ගැනීම තුළින් අපට ප්‍රඥාව ඇති වෙනවා. එතකොට ලෝකේ අනිත්‍ය බව තේරුම් ගන්න අනිත්‍ය නිසා දුක් සහිත කියලා දැනගන්න දුක් සහිත නිසා අනාත්මයි කියලා මන අනුවණින් දකිනෝ ඒ නිසා විසුද්ධිය නම් වූ නිවනට මඟ පාද ගන්නෝ බෞද්ධයා හැටියට. එතකොට දුවේ පුතේ මෙහෙම විදර්ශනා වැඩිම තුළින් කියන්නේ ඇත්ත ඇදසැටිය දැකීම ඇති වෙනවා. එතකොට ලෝකය හා සත්‍යය ස්කන්ධ ධර්මයන් බව අවබෝධ කරගෙන ඒ ස්කන්ධ ධර්මයන් తాවකාලික බව දරගෙන ඒ ස්කන්ධ ධර්මයන් කෙරේ කලකිරීමටපත් වෙනෝ. ධර්මය අනිත් මේ ධර්ම ස්කන්ධ ධර්ම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා හිතන නිසා ඒ ධර්ම කෙරෙහි පුජ්‍යලයා කලකිරෙනවා කියන්නේ නොඇලෙනවා ඇලීමටපත් වෙන්නේ නැහැ ඇල්ම දුරු වෙනවා ඒ නිසා රාග දේශ මොහ ආදී කෙලෙසුන්ගෙන් මිදිලා සුන්දර වූ අමා මහ නිවන් සුව අවබෝධ කරගන්න හැකියාව ලැබෙනවා එතකොට මේම හැකියාව ලැබෙන්නේ ප්‍රඥාව නිසා එතකොට අපි කියනවා ප්‍රඥා භාවනාව කියලත් එමනම් දුවේ පුතේ එතකොට අපි මේ විපස්සනා භාවනාව විදර්ශනා භාවනාව ත්‍රිලක්ෂණ භාවනාව ප්‍රඥා භාවනාව කියලා මේ භාවනාව හඳුන්වනවා. ඒ කියන්නේ අපගේ සාමාන්‍ය නුවණ ඉක්මවලා ඇත්ත ඇති සැටියෙන් දකිනවා. ඒ කියන්නේ යථා භූත ඥාන දක්ෂණය ඇති කර ගන්නවා. ඒ කියන්නේ පරමාර්ථ සත්‍ය අවබෝධය ඇති කර ගන්නවා. ඒ තුළින් නිවන් අවබෝධ කර ගන්නවා. ඉතින් මෙන්න මේ ආකාරයෙන් ත්‍රිලක්ෂණය අවබෝධ කර ගන්න පුජ්‍යලයා නැත්නම් දැනත්තා සසර ජීවිතයේදී වගේම මෙලොව පරලොව ජීවිත සාර්ථක කරගන්න හේතු වෙනෝ මේ ත්‍රිලක්ෂණය පිළිබඳ අවබෝධ කර ගැනීම. එතකොට මේ රූපය නැත්නම් පංචස්කන්ධය අනිත්‍යයි කියලා තේරුම් ගත්තට පස්සේ චාම් අල්පේච ජීවිතයක් ගත කරන්න පුරුදු වෙනවා. ඒ වගේම යථා තත්ත්වය දන්න නිසා අල්පේච්ඡතාවයෙන් යුක්ත වෙනවා. කියන්නේ මහිච්ඡතාවයෙන් මහිච්ඡතාව කියන්නේ වැඩි ආශාවන් වලින් තොර වෙනවා අඩු බලාපොරොත්තු ඇති කරගන්නව පුජ්‍යලයා. ඒ වගේම ලදපමණින් සතුරු වෙනවා පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් තැනැත්තෙක් බවට පත් වෙනවා. ඒ වගේම අටලෝ දහමින් කම්පාවට පත් වෙන්නේ මේ ලෝකෙ සියල්ලම දුක් සහිත බව අවබෝධ කරගන්න. ඒ නිසා දුවේ පුතේ අපි විදර්ශනා භාවනා වැඩිම තුළින් මෙලොව පරලොව ජීවිත සාර්ථක කරගන්න පුළුවන්. ඔබට මතකයි නේද මං කියපු දේ ටික ලෝකේ ඇත්ත ඇති සැටින් දකින්න නම් අපි විදර්ශනා භාවනාව වැඩි යුතුයි. අර දේවතාවට ප්‍රකාශ කරා වගේ අවුල් නිර්වුල් කරගන්න මුලින් සීලය පිහිටන්න ඕනේ ඊට පස්සේ සමාධිය පිහිටලා ප්‍රඥාව වැඩි දියුණු කරගන්න ඕනේ. එහෙනම් ප්‍රඥාව වැඩි වීමට භාවනාවක් යොදන්න විපස්සනා භාවනාව. මේ විපස්සනා භාවනාව බුදුදහමට පමණක් විශේෂිත වූ භාවනාවක්. ඒ තුළින් අපට කෙලෙස් මුලින් පුටා දාලා අපේ පෞරුෂය සාර්ථක සංවර්ධනය වූ පෞරුෂය බවට පත් කරගන්න පුළුවන්. එහෙමනම් දුවේ පුතේ මම ඔබට ඒ පාඩම සම්බන්ධයෙන් ප්‍රශ්න කීපයක් ඉදිරිපත් කරනවා. ඔබ ලියා ගන්න. අප සිත්සතන් තුළ ඇති රාග ද්වේෂ මෝහ ආදී කෙලෙස් යටපත් කිරීමට උපකාරී වන භාවනාව කුමක්ද? දෙවැනි ප්‍රශ්නේ ඇත්ත ඇති සැටින් දකින නුවණ බුදුදහමේ හඳුන්වා ඇත්තේ කෙසේද? තුන්වෙනි ප්‍රශ්නේ විපස්සනා භාවනාව හඳුන්වන වෙනත් නම් දෙකක් ලියන්න. හතරවෙනි ප්‍රශ්නේ කුසල කර්ම අකුසල කර්ම ආදී වශයෙන් හැඳින්වෙන දිගු කලක් නැවත නැවත කිරීමෙන් ප්‍රබලත්වයට පත්වන චේතනාව පෙරටු කරගත් ක්‍රියා හැඳින්වෙන්නේ කුමන නමින්ද? පස්වෙනි ප්‍රශ්නේ යථා භූත ඥාන දර්ශනය යනු කුමක්ද? ඊළඟ ප්‍රශ්නේ විපස්සනා භාවනා වැඩිමෙන් ලැබෙන ප්‍රයෝජන හතරක් ලියන්න. ඊළඟ ප්‍රශ්නේ පංචස්කන්ධය නම් කරන්න. එම්නම් දුවේ පුතේ අද දිනට පාඩම අවසానයි. නැවත පාඩමකින් හමු වෙමු. අද දින ඔබට පාඩම් ඉදිරිපත් කළ මම තංගල් අධ්‍යාපන කලාපයේ හිටපු බුද්ධධර්මයේ ගුරු උපදේශිකා වර්තමානයේ හිඳලි කණ්ඩු විදුහලේ විදුහල්පති WMP දමයන්ති.